සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් තණ්හාමාන දිට්ඨිහි අනුපහතා කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා දානාදයෝ ගුණා පාරමියෝති සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ පානදුර බටහිර මාළමුල්ලේ අංක 31 නිවසේහි පදිංචිව සිට 2007 තුන්වැනි මාසේ 28 වැනි දින අභව ප්‍රාප්ත වුණු සුසිලා ජයලත් ආරච්චි ආදරණීය මෞතුමියටත් 2018 හත්වැනි මාසේ 28 වැනි දින අභව ප්‍රාප්ත වුණු ගුණරත්න තොටමුණ විජේවර්ධන ආදරණීය පියාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් ඒ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් අද දායකත්වයේ දරන්නේ එමෞපියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් හැම දිනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දීමේ අරමුණ පෙරදරි කරගෙන අද සියස රූප වාහිනියේහි මේ ධර්ම දේශනාව විකාශනය කරන්නට සලස්වලා ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරාම සිටින ධර්මයට ලැබි බොහෝ දිනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් උසස් වූ ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ අද විශේෂයෙන් ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට මේ දායක පින්වතුන් විසින් අපට ආරාධනා කරන්නට යෙදුනේ පාරමිතාවක් හැටියට කොහොමද අපි කුසල් දහම් සිද්ධ කරන්නේ කියන මේ මාතෘකාව මූලික කොටගෙන අද ධර්මදේශනාව සිදු කරන හැටියට. ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් මාතෘකාවක් හැම දිනාටම ඒ කුමක් නිසාද අපි හුඟක් වෙලාවට දකිනවා කුසල් දහම් කරන බොහෝ දෙනා සද්ධාවෙන් හැඟීමෙන් කැප වෙලා ඒවා සිද්ධ කළාට ඒ බොහෝ දෙනා කරන කුසල් දහම් නිවන් දකින්නට උපනිශ්‍රේ වෙන ආකාරයෙන් සිද්ධ කරගන්නට සමත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විවිධ දුබලකම් වලින් මනස කෙලසෙනකොට ඒ කුසලයේහි නිවන් දකින්නට අවශ්‍ය ගුණාත්මක බව නොතිබෙනකොට ඒ කුසලය සාංසාරික වශයෙන් යම්කිසි සැප විපාකයක් ඇති කරන්නට පමණයි සමත් වෙන්නේ. ඒ නිසා අපි කරන ඕනම කුසලයක් කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන් පාරමිතා කුසල් සහ පාරමිතා නොවන කුසල්. ඒවා ධර්මයේ දැක්වෙන්නේ වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල් කියලා. වට්ටගාමිනී කියලා කියන්නේ මේ සංසාර නැමැති වෘත්තය තුලම සැරිසරන්නට පමණක් උපකාර වෙන කුසල් දහම. විවට්ටගාමිනී කියලා කියන්නේ සංසාර වෘත්තයෙන් නික්මෙන්නට සංසාර වෘත්තයයි කියලා කියන්නේ අපි හැම විටම චක්‍රීය ආකාරයෙන් එක කෙලවරකින් පටන් අරන් තවත් කෙලවරකට යන ගමනක් නෙමේ සංසාරය කියන්නේ. හැම විටම එකම තැන කැරකෙන්න වගේ තමයි, එකම සාධක ටිකක් මත තමයි අපි ජීවිතය පවත්වාගෙන යන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා, සංස්කාර නිසා විඥාන හට ගන්නවා, ඒවා නිසා ආය සංස්කාර හට ගන්නවා, ඒවෙන් ආය අපි අවිද්‍යාව ඇති කර ගන්නවා, ආය අපි කුසල් දහම් කරනවා, සංස්කාර රැස් කරනවා, නැවත උපදින. මේ විදිහට එක්තරා චක්‍රයක් හා සමාන. එතකොට මේ විශ්වයේ පැවැත්ම ගත්තා වුණත් එහෙමයි. විශ්වය ලෝකය හට ගන්නවා, සත්වෝ බිහි වෙනවා, කලක් පවතිනවා, ආය විනාශ වෙනවා, ආයෙත් හට ගන්නවා, ආය පවතිනවා, ආය විනාශ වෙනවා. ඉතින් දියුණු යුග එනවා, පිරිහුණු යුග එනවා. ඉතින් මේ විශ්වය තුලත් ආය අමුතුවෙන් කියලා අලුතෙන් හොයා ගන්නවා කියලා ඇතැම් අය ප්‍රකාශ කළාට වර්තමාන යුගයේ ඒක අලුතෙන් හොයාගත්තා වෙන්න පුළුවන්. නමුත් ලෝකයේ විශ්වයේ අලුත් දේවල් කියලා දෙයක් නැහැ. හැමදාමත් එකම සංස්කාර ධර්ම ටික එක් එක් ආකාරයෙන් තමයි පවතින්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් අපි සරලව අරගෙන බැලුවා වුණත් පේනවනේ, දැන් තරුණ පිරිසගේ එහෙම නැත්නම් ගිහි පින්නතුන්ගේ ඇඳුම් මෝස්තර කලින් කලට වෙනස් වෙනවා. වෙනස් වෙලා ආය අර පරණම තිබිච්ච ආයෙන. ඊට පස්සේ ඒ වායේ පරණ වෙනකොට ආය අර ඊට ඉහින් තිබිච්ච ආයෙනවා. ඉතින් ඔහොම ඔහොම අමුතු අලුත් දෙයක් කියලා නෑ. ඒවම එක එක පැත්තට කපලා කොටලා මහලා අඳිනව හැරෙන්නට අමුතු දෙයක් කියලා ඒ කරන්නට ඇත්තේ නැහැ. ඒ වගේ තමයි මේ සසර ගමන හැම විටම කුසල අකුසල කර්මයන් රැස් කරමින් උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා, ආයෙත් උපදිනවා. එකම චක්‍රයක් හා සමාන. ඒ නිසා සංසාරයේ පිළිබඳව දක්වනකොට ධර්මයේහි පැහැදිලි කරන වචනයක් තමයි සංසාර වෘත්තය. බ්‍රතන් සංසාර චක්‍රය. එතකොට මේ සංසාර චක්‍රය තුල නැවත නැවත සැප විපාක විඳමින් සැරිසරන්නට උපකාර වෙන කර්ම හඳුන්වනවා. එහෙම නැත්නම් ඒ උපකාර වෙන කුසල කර්ම හඳුන්වනවා වට්ටගාමිනී කුසල් කියලා. එතකොට මේ සංසාර පැවැත්මෙහි හේතු සාධක හඳුනාගෙන මේක නිමා කරන්න, මේක නවත්වන්න, මෙතනින් නික්මෙන්න අපට යම් කුසලයක් උපකාර වෙනවා නම් ඒවත් තමයි විවට්ටගාමිනී කුසල් හැටියට හඳුන්වන්නේ. ඒවත් තමයි අපි පාරමිතා කුසල් කියන වචනෙමු හඳුනා ගන්න. එතකොට පාරමිතාවක් වෙන්නේ කොහොමද කියන කාරණේ අපි දැන් පාරමිතා හැටියට 10ක් අපේ දහම් පොතපතවල ගන්නවනේ. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා. එතකොට මේ කාරණා 10 පාරමිතා කියලා හඳුන්වන්නට හේතුව තමයි පාර කියලා කියනවා පරතරට. දැන් ගඟක මෙහා පැත්තට මෙතර, එහා පැත්තට එතර කියලා කියන්නේ. ඒ වගේ පාලි භාෂාවෙන් පාර කියලා කියන්නේ අනිත් පැත්ත. එහෙම නැත්නම් එතර කියන අර්ථය. ඒතකොට පාරමිතා කියලා කියන්නේ මේ සංසාර නැමැති සාගරයෙන්, සංසාර නැමැති සැඩපහරෙන් එතරට යන්නට උපකාර වෙන කුසල් දහම් හඳුන්වනවා පාරමිතා කියලා. එතකොට ඒවා එක්තරා මානසික ගුණාංග ටිකක් එතන ඇති වෙන්නේ. එතකොට මේ මානසික ගුණාංග ටික හරියට සම්පාදනය වුණොත්, හරියට ගොඩ නැගුණොත් තමයි ඒ සසර පැවැත්මට හේතු වෙන සාධක ටික අහෝසි කරලා මේ ගමන නිමා කරන්නට අපට පුළුවන්කම ලැබේ. අන්න ඒ සඳහා කවර සුදුසුකම්ද තියෙන්න ඕන කියන කාරණය පැහැදිලි කරන දේශනා පාඩයක් තමයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ. චරියා පිටක අට කතාවෙහි දැක්වෙන දේශනා පාඩයක්. එහි සඳහන් කරන්නේ තණ්හා මාන දිට්ඨීහි අනුපහතා කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා දානාදයෝ ගුණ පාරමියෝ. එතකොට පාරමී කියලා කියන්නේ මොනවටද? මෙන්න මේ ගුණාංගවලින් යුක්ත යම්කිසි මානසික ශක්තියකට තමයි පාරමිතා කියන්නේ. මොනවද ඒ ගුණාංග? තණ්හා මාන දිට්ඨීහි අනුපහතා. ඒ අපි ගොඩනගන කුසලය, මානසික ශක්තිය තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් නොකෙලසුණු එකක් වෙන්නට ඕන. තණ්හාවයි කියලා කියන්නේ අභිනවයෙන් දේවල් අපේක්ෂා කරන ගතිය සහ තියෙන දේවල් පවත්වා ගන්නට උත්සාහ කරන ගතිය. ඒක තමයි තණ්හාව කියන්නේ. ඉතින් ඒක වරදක් හෝ අපරාධයක් කියන අදහස නෙමෙයි. නමුත් ඒ නිසා තමයි අපි සසර පවතින්නේ. තණ්හාව කියන එක අපරාධයක් හැටියට දක්වන්න පුළුවන් කමක් නැහැ. තණ්හාව නිසා තමයි සියලු සත්වයෝම සසරේ පවතින්නේ. තණ්හාව නැත්තම් එකම සත්වෙක්වත් එතනින් එහාට ජීවත් වෙන්නේ නැහැ. ඒතර ජීවිත පැවැත්ම පිළිබඳව කතා කරනකොට තණ්හාව වරදක් නෙමෙයි. හැබැයි පැවැත්මෙන් නිදහස් වීම ගැන කතා කරනවා නම් ඒ තණ්හාව දුරු කරන්න. එතකොට අපි දැන් මේ පාරමිතා කියලා කතා කරන්නේ සසර පැවැත්ම නිමා කිරීමක් ගැන නිසා ඒකට පළවෙනිම සාධකේ තමයි තණ්හාවෙන් තොරව, එහෙම නැත්නම් තණ්හාව දුරු කරන්නට හැකි විදිහේ මානසික ශක්තියක් වෙන්නට. එතකොට තමයි තණ්හාව ප්‍රහීන කරලා භව පැවැත්ම නිමා කරන්නට ඒ කුසල බලය උපකාර වෙන්නේ. එහෙම නැතිනම් අපි ඒ කුසලය කරන මානසික ගොඩනගෙන මානසික ශක්තිය තණ්හාවෙන් මිශ්‍ර වෙලා නම් පවතින්නේ ඒක අර සංසාර ප්‍රවෘත්තිය තුළ අපට යම් කිසි යහපතක් ඇති කරන්න, සැප විපාකයක් ඇති කරන්න පමණයි හේතු වෙන්නේ. මොකද ඒක තණ්හාවත් එක්ක මිශ්‍ර වෙලා. ඒතොර දෙවෙනි කාරණේ තමයි මාන. මානයයි කියලා කියන්නේ හැමතිස්සෙම අනුන් සමග සංසන්දනය කරන ගතිය, මන බලන ගතිය. ඉතින් මානය දුරු වෙන්නේත් අරහත්යෙන්. තණ්හාව සම්පූර්ණයෙන් දුරු වෙන්නේත් අරහත්යෙන්. එතකොට මානය රහත් වෙනකම්ම යම් යම් ප්‍රමාණයෙන් තියෙනවා. එතකොට අපිට ප්‍රත්‍යජනෙක් හැටියට නිහතමානී වෙන්න බෑ. ප්‍රත්‍යජනෙක් හැටියට අපිට වෙන්න පුළුවන් අනතිමානී වෙන එක තමයි. අනතිමානී කියන්නේ අතිමානී නොවි ඉන්නට. ඒතර අධිකමාන එහෙම නැත්නම් නිතරම අනිත් අය යට කරලා තමන් කැපී පෙනෙන්න හදන ගතිය. තමන් ඉහලින් ඉන්නවා කියලා තමන් කොඩියක්සේ ධජයක්සේ අන් අය ඉදිරියේ තමන් ඔසවා ගන්නා ගතිය. අන් අය පහත් කොට තමන් හුවා දක්වන ගතිය. ඒ ගතිය ටිකක් අඩු කරගන්න එක තමයි අපිට ප්‍රත්‍යජනෙක් හැටියට කරන්න පුළුවන්. අර සංසන්දනය කරන ගතිය රහත් වෙන කම්ම තියෙනවා. රහත් වුණාට පස්සේ තමයි සසඳන ගතිය දුරු වෙන්නේ. ඒතර මාන කියලා කියන්නේ එහෙම මන බලනවා හැමතිස්සෙම අනිත් ඒවත් එක සංසන්දනය. එහෙනම් සැසඳීම කියන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. අපි මීට පෙර ධර්ම දේශනාවල පැහැදිලි කරලා තිනවා. දැන් රෝස මලකුයි නිලුම් මලකුයි අරගෙන මේක මෙහෙමයි, මේක පෙති සමානයි, නටුව රෝස මලෙත් කටු තියෙනවා, නිලුම් මලෙත් කරකස බවක් තියෙනවා. ඉතින් ඔහොම සංසන්දනය කළයි කියලා රෝස මල නිලුම් මලක් වෙන්නේ නැහැ, නිලුම් මල රෝස මලක් වෙන්නේ නැහැ. ඒකේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒකමයි. 아무තු දෙයක් නැහැ. අපි ඇත්තටම මන බැලීම නෙමෙයි කළ යුත්තේ, අපි සාධක හඳුනා ගැනීමයි කළ යුත්තේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ නෙළුම් මලක් නම් එහි ස්වභාවය හඳුනා ගන්න ඕනේ. ඒක වැවෙන්නේ කොහෙද කියලා හඳුනා ගන්න. ඒක නෙළුම් මලත් එක්ක සංසන්දනය කරලා ඇති තේරුමක් නැහැ. අපිට ඕනේ නෙළුම් නම් එහි ස්වභාවය හඳුනා ගන්න ඕනේ. ඒක වැවෙන්නේ කොහෙන්ද, ඒක හොයාගන්නේ කොහෙන්ද කියලා ඒකයි හොයාගන්න ඕනේ. ඒතර අපිට යම් කිසි පරමාර්ථයක් තියෙනම් ජීවිතේ යම් අරමුණක් තියෙනම් අනිත් අයත් එක්ක සංසන්දනය කර කර ඉඳලා වැඩක් නැහැ. අරයා එහෙමයි, මම මෙහෙමයි, මං වගේ නෙමෙයි, ආයා වගේ නෙමෙයි මම. ඒව තේරුමක් නැහැ. අපේ ඉලක්කය මොකද්ද, අපේ පරමාර්ථය මොකද්ද, අරමුණ මොකද්ද, එතනට යන්න අවශ්‍ය සාධක මොනවද කියලායි අපි හඳුනගන්නේ. අනිත් අයත් එක්කලා සසඳන එක නෙමෙයි. නමුත් හැමතිස්සෙම මේ ප්‍රත්‍යජන මනස කැමති වෙනවා, ඉදිරිපත් වෙනවා, පෙළඹෙනවා අන් අයත් එක්කලා, අන්‍ය දේවල් එක්ක, අන්‍ය අවස්ථාවන් එක්ක, අන්‍ය සිදුවීම් එක්ක, වෙනත් අරමුණුත් එක්ක, වෙනත් සාධකත් එක්ක සසඳන්නට තමයි හැමතිස්සෙම පෙළඹෙන්නේ. ඉතින් ඒ දුර්වලකමත් කෙලස් ප්‍රහාණය කරනකන් අරහත්ත්වයට පත් වෙනකන් යම් යම් ප්‍රමාණයෙන් පවතින්නට පුළුවන් සූක්ෂම වශයෙන්. එතකොට සාමාන්‍ය ප්‍රත්‍යජනින්ට පවතින හැටියට ආර්යයන් වහන්සේලාට කෙලස් පවතින්නේ නැහැනේ. එතකොට සක්කාය දිට්ඨිය මමත්වයේ දුරු වුණාට පස්සේ මාන්‍ය ආදී බොහෝ දේවල් තියද නැද්ද කියලාවත් හොයන්න බැරි මට්ටමට ඒවා දුබල වෙනවා. නමුත් එහි මූලය අනුසය තත්ත්වය අරහත්ත්වයෙන් තමයි අවසන් වෙන්නේ, අහෝසි වෙන්නේ. එතකොට දැන් මානය කියන එක අරහත්ත්වයට දක්වා පවතින නිසා අරහත්ත්වයටපත් වෙන්නට නම් අපි මානය දුරු කරන ක්‍රමය හඳුනා ගන්න. එතකොට යම් කුසලයක් මානයෙන් යුක්ත නම් ඒ කියන්නේ සංසන්දනය කරමින්, මන බලමින්, අරයට වඩා මම පිංකම් කරනවා, අරයට වඩා සිල්වත් වෙන්න ඕනේ, එයාට වඩා භාවනා කරනවා, අපි තමයි භාවනාවෙන් ඉහළ, අනිත් අය පල්ලෙහා ඉන්නේ, අපි තමයි මාර්ගඵල ලබන්න සුදුසු, අනිත් අය නිකන් මේ කෙලෙස් සහිත ප්‍රත්‍යඥයෝ. එහෙම නිරන්තරයෙන් අනිත් අය පහත් කොට තමන් උසස් කොට සසඳමින් නම් මේ ගමන යන්නේ. ඒ කරන වැඩ, ඒ ඇති වෙන මානසික ශක්තිය අපට මානේ දුරු කරන්න හේතු වෙන්නේ නැහැ, කෙලස් නසන්නට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. ඒතොර තණ්හාවෙන් කෙලසෙනවා නම්, මානෙන් කෙලසෙනවා නම්, ඊළඟට තුන්වෙනි කාරණේ තමයි දිට්ඨියෙන් කෙලසෙනවා. දිට්ඨි කියලා කියන්නේ වැරදි වැටහීම. ඒතොර වැරදි වැටහීම අතර ප්‍රධානම වැරදි වැටහීම තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සත්වෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා, මම කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මෙතන ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම නාම රූප ධර්ම ටිකක්. එතකොට නිවන් දකින්නට නම්, කෙලස් නසන්නට නම්, භව පැවැත්ම නිමා කරන්නට නම් මෙතන සත්වෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියලා දෙයක් ඇත්තටම නැහැ. පවතින්නේ නාම රූප ධර්ම ටිකක්. එනිසයි මේක විසුරුවා හරින්න පුළුවන්. සත්වෙක් හිටියා නම්, පුද්ගලයෙක් හිටියා නම්, ආත්මයක් තිබුණා නම්, මම කියලා කෙනෙක් හිටියා නම් විනාශ කරන්න බෑනේ. එතකොට කොහේ හරි පවතිනවා. දැන් අන්‍යාගම්වල කියන්නේ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා හරි, එහෙම නැත්නම් බ්‍රහ්මයා සමග මුසු වෙලා හරි, කොහොම හරි සදාකාලිකව පවතින ක්‍රමයක් ගැනයි කතා කරන්නේ. ඇයි මේ පවතින ක්‍රමයක් ගැන කතා කරන්නේ? ඒගොල්ලෝ හිතන්නේ සත්වයේ පුද්ගලික ආත්මයක් මම කියලා කෙනෙක් මෙතන ඉන්නවා කියලා. එතකොට ඉන්නවා නම් ඒ සත්වයා නැති කරන්න බෑනේ. ඉතින් එතකොට පවත්ව ගන්නයි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙනෙක් මෙතන නැහැ. මෙතන ඇත්තටම ශක්තියින් සමූහයක් තමයි අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන. හරියට රොබෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. දැන් රොබෝ යන්ත්‍රය අපි යකඩ වලින් හදලා තව වෙනත් කොටස් එකට එකතු කරලා කැමරා සවි කරලා සංවේදී උපකරණ සවි කරලා යම්කිසි මෘදුකාංග ඇතුළත් කරලා ඒකට යම්කිසි විද්‍යුතයක් එකතු කරලා දැන් මේක ක්‍රියාත්මක කරනකොට අපිට නිකන් පුද්ගලයෙක් වැඩ කරනවා වගේ තමයි පේන්නේ. ඒක එතන පුද්ගලයෙක් නැහැ කියලා අපි හොඳටම දන්නවා. සත්වයෙක් නැහැ කියලා දන්නා නමුත් බලා ඉන්නකොට අපිට පේන්නේ මේ කෙනෙක් වැඩ කරනවා වගේ හොඳට අපි කියන දේ අහගෙන ඉඳලා ඒ විදිහට වැඩ කරනවා. ඉතින් මේ උපකරණය ගැනත් අපිට එහෙම වැරදි වැටහීමක් ඇති වෙනකොට මේ සිත කය කියලා කියන්නේ හරිම සූක්ෂමයි. ඉතාම සියුම් ධර්ම. ඒවායේ ක්‍රියාකාරීත්වය කොහොමටවත් අපිට මෙතන සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ කියලා පැහැදිලි කරගන්න පහසු නැහැ. ඉතින් අන්නේ අනවබෝධයෙන්ම තමයි අපි මේ සසර පවත්වන්න හේතු වෙන්නේ. මොකද මම කියලා හිතාගත්තු ගමන් මාව රැකගන්න, මාව නඩත්තු කරගන්න, මාව පරිස්සම් කරගන්න, මාව පවත්වගන්න, මාව හොඳින් තියාගන්න තමයි අන්තිමට අපි හැම දෙයක්ම කරන්නේ. එතකොට පැවතිලා මිසක් මේක අහෝසි වෙන්න ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා ගන්න යම් කිසි කෙනෙකුට භව ගමන නිම කරන්න ඕන නම් මේ වැරදි දෘෂ්ටියෙන් නිදහස් වෙන්නට පුළුවන් ආකාරයෙන් මනස හදාගෙන මනස සකස් කරගෙන ප්‍රඥාවෙන් කුසල් කරන්න ඕන. එතකොට වෙන විදිහකින් කියනවා නම් තණ්හාව මානෙ දිට්ඨිය දුරු කරන්නට පුළුවන් වෙන විදිහේ කුසල් තමයි අපට නිවන් දකින්න උදව් වෙන්නේ. තව විදිහකින් කියනවා නම් තණ්හා මාන දිට්ඨි දුරු කරගෙන යටපත් කරගෙන කරන කුසල් තමයි කෙලස් නසන්නට අපට උපකාර වෙන්නේ. එතකොට ඕක තමයි මූලිකම ගුණාංගය. පාරමිතාවක් හැටියට අපි යම්කිසි ගුණයක් වඩනවා නම් ඒ ගුණය තුල තණ්හාව මානෙ දිට්ඨිය මිශ්‍ර වෙලා තියෙන්නට බෑ. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට තමයි අපි කරන කුසලයේ නිවන් දකින්න උදව් වෙනවද නැද්ද කියලා හරියටම අපට විනිශ්චය කරගන්න පුළුවන්. ඊළඟට එහි සඳහන් කරනෝ කරුණෝපාය කෝසල පරිග්ගහිතෝ. එතකොට මේ මුලින්ම කිව්වේ නොතිබිය යුතු කාරණා තණ්හා මාන දිට්ඨිය ආදී. ඊළඟට තිබිය යුතු කාරණා කියනවා එහි කරුණාව සහ උපාය කෞසල. එතකොට කරුණාව කියන එක බොහෝ කොට පවතින්නේ මහබෝසතාණන් වහන්සේලා තුල තමයි. පාරමිතා පිරීමේදී කරුණාව මූලික වෙන්නේ. ඒ කියන්නේ අන් අයට පිහිට වෙන්න මූලික ඉලක්කයක් ඇති කරගෙන. ඒතර අනිත් අයට කරුණාව එච්චර ප්‍රබල වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කරුණාව හැම කෙනෙකුටම අවශ්‍යයි. කරුණාව කියලා කියන්නේ දුකටපත්තුණු අය දුකින් මුදවන්නට උත්සාහ කරන ගතිය. ඒතර තමනුත් දුකටපත් වෙලා ඉන්නේ තමනුත් දුකින් මුදවා ගන්නට උත්සාහ කරන ඕන. අන් අයත් දුකටපත් වෙලා ඉන්න අය අන් අයත් ඒ දුකින් මුදවා ගන්න. ඒ කරුණාව මෛත්‍රිය තිබුණොත් තමයි ඇත්තටම අපි තුල හැබෑවට ಗುಣ වැඩෙන්නේ. අපි තුල කරුණා මෛත්‍රිය නැතිනම් අපි තුල ಗುಣ වැඩෙන්නේ නිකන් අවස්ථාවාදීව අපි වැඩ කරන විදිහකට තමයි එන්නේ. කියන්නේ අපේ වැඩේ කරගන්න, මගේ වැඩේ කරගන්න, මගේ කොටහ ගන්න නිසා ලෝකෙට මොකද්ද වෙන්නේ කියන හැඟීමක් අපිට නැහැ ගොඩක් වෙලාවට. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අර කරුණා මෛත්‍රිය නැති වෙනකොට. කරුණා මෛත්‍රිය තිබුණොත් තමයි ඒක හැබෑවටම ගුණයක් හැටියට වැඩෙන්නේ. දැන් අපි ඉදිරි කාරණා පැහැදිලි කරනකොට පින්නතට ඒක හොඳට පැහැදිලි වෙයි. එතකොට මේ කරුණා මෛත්‍රිය කියලා කියන්නේ මනුෂ්‍යකම් මත ගොඩනගෙන දෙයක්. මනුෂ්‍යකම කියලා කියන්නේ මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕන. ඒ අයටත් හොඳින් ඉන්න මම සහාය වෙන්න ඕන. එතකොට මේ කියන මානුෂීය ගුණයත් එක්ක තමයි ඒ සත්පුරුෂකම්, මනුෂ්‍යකම්, සද්ධර්ම අපේ සිතේ අවදි වෙන්නේ. එතකොට අනිත් අයට මොන වුණත් කමක් නැහැ. මං විතරක් හිටියොත් ඇති වගේ හැඟීමකින් නම් මගේ වැඩේ කරගත්තොත් ඇති, මං පහසුවෙන් හිටියොත් ඇති, මම සුවෙන් හිටියොත් ඇති කියන මේ ආකල්පේ මත නම් අපි වැඩ කරන්නේ අපට සංවේදී වෙන්නට බෑ. මිනිස්සු පිළිබඳව, සත්වයින් පිළිබඳව, ලෝකයේ පිළිබඳව කරුණා මෛත්‍රිය ඇති වෙනව අඩුයි. එතකොට අපි තුල ಗುಣ වැඩෙන්නේ නැහැ. කම් වැඩ කරනවා. දේවල් ජය ගන්නව, අරමුණු සඵල කර ගන්නව, පරමාර්ථ වෙත යනව. හැබැයි මනුස්සකම් නැති වෙනවා. දැන් අද සමාජයේ අපි හුඟක් දකිනවා ඒ වගේ මිනිස්සු හුඟක් කුංචි කාලේ ඉඳලම දරුවෝ බොහෝ දේවල් ගැන හොඳ අවදියෙන් ඉන්නවා. හුඟක් බුද්ධිමත් අද දරුවෝ. ඊළඟට කාලයක් යනකොට බොහෝ විෂයන් ගැන අධ්‍යයනය කරන දැනුගත්කම් වලිනුත් යුක්තයි. හැබැයි බුද්ධිය දැනුගත්කම ඒවත් එක්ක හැකියාවනුත් දියුණු කරගන්න. ඉස්සරහට වඩා හුඟක් හැකියාවනුත් තියෙනවා. ඒ සියල්ල තිබුණාට අර සත්පුරුෂකම් අනිත් අය ගැන හිතන ගතිය, අනිත් අයට යහපතක් කරන්න ඕන, අනිත් අයට දුකක් ඇති නොකරන්නට ඕන, මේ ආකල්පවලින් හුඟක් වියලමින් යන ගතියක් වෙනවා. ඒ මොකද අනිත් කෙනාට මොන වුණත් කමන්නේ, මගේ වැඩේ හරියට කරගන්න ඕන වගේ සංඥාවක්. ඉතින් අද නිවන් මගටත් ඔය දුර්ගුණ එකතු වෙලා අද නිවන් දකින්න හදන්නේ අනිත් අයට මොන වුණත් කමන්නේ, මං ඉක්මනට ගැලවෙන්න ඕන. බිරිඳට මොකද වෙන්නේ, සැමියාට මොකද වෙන්නේ, දරුවාට මොකද වෙන්නේ, ඒගොල්ලෝ කාලා බීලා ඉන්නවා, ඊටියත් එකයි නැත්තත් ඒක මට අදාළ නැහැ. මට දුක් විඳින්න බෑ. මම මෙතනින් පැන ගන්නවා. එතකොට මේ ආකල්පේ ආපු ගමන්ම දැන් අපිට බැලෝ බැල්මට පේන්නේ ඒක ඉතින් තාම හොඳ අදහසක් වගේ නික්මනින් නිවන් දකින්න හදන එක. හැබැයි දැන් මේ මොකද්ද තියෙන්නේ? මම ගැලවෙන්න ඕන. දැන් මේ මම කියලා පුද්ගලයෙක් හදාගෙන සත්වයක යම්කිසි ජීවියක් මෙතන තියෙනවා. ඉතින් මේ මාව රකගන්න ඕන. මෙතන තියෙන්නේ නාම රූප ධර්ම ටික. ඒ නාම රූප ධර්ම ටික තුලම තමයි මේ පටලැවිල්ල තියෙන්නේ. හැබැයි මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටිගතිකත්වයෙන් පත් වෙච්ච ගම සත්වයෙන් තුලර කරුණා, මෛත්‍රිය, මෘදු මොළොක් ගතිය, මනුස්සකම් ඒ ඔක්කොම නැතුව ගිහිල්ලා අන්තිමට හරීම පටු විදිහට, රළු විදිහට සත්ව ගති ටිකක් තමයි මතුවේ. ඉතින් එහෙම වුණොත් ඒවා නිවන් දකින්න උපකාර වෙන, කෙලස් නසන්න උපකාර වෙන ගුණාංග වෙන්නේ නැහැ. ඒවා පාරමිතා වෙන්නේ නැහැ. ඒවා විවට්ටගාමිනී කුසල් වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා, කරුණාව තියෙන්න ඕන. ඊළඟට උපාය කෞශල්‍ය තියෙන්න ඕන. උපාය කෞශල්‍ය කියන එක හරියම වැදගත් කාරණයක්. අද හුඟක් දෙන උපාය කෞශල්‍ය කියනකොටම වැරදි අදහසක් තමයි ඔළුවට ගන්න. උපාය කෞසල්‍ය කියව ගමන් කපටිකම වගේ එකක් ඔළුවට එන්නේ හුඟක් දෙනෙකුට. ඒ මොකද කපටි මිනිස්සු ළඟ තමයි උපාය කෞසල්‍ය ගොඩක් දෙනා දැකලා තියෙන්නේ. කපටින්ගේ කපටිකම් වලට තමයි අපි ගොඩක් ජීවිතේ අහු වෙලා තියෙන්නේ. එතකොට අපිට හිතෙන්නේ මේ උපායශීලී වෙනවා කියන්නේ කපටිකමක් කියලා. නෑ, එහෙම නෙමෙයි. සත්පුරුෂයා ඥානවන්තයා හැම විටම උපායශීලී වෙන්න ඕන කුමක් සඳහාද? ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය සඳහා. තමන්ගේ යහපත, තමන්ට අර්ථය, තමන්ට නපුරක් නොවි රැකගන්නත් උපායශීලී වෙන්න ඕන. අනුන්ට හානියක් නොවෙන්නත් උපායශීලී වෙන්න. එතකොට ඒ උපායශීලී බව වරදක් නෙමෙයි. වරද වෙන්නේ කපටියාගේ උපායශීලී බව තියෙන පටු තැනක, ඥානවන්තයාගේ උපායශීලී බව තියෙන පුළුල් තැනක. මේ දෙදෙනම උපායශීලී වෙනවා අර්ථ දෙකකින්. ප්‍රඥාවන්තයාගේ සහ කෛරාටිකයාගේ බොහොම පොඩි වෙනසක් තියෙන්නේ. ඥානවන්තයා හැම විටම තමන්ගේ යහපතත් අන් අයගේ යහපතත් වෙනුවෙන් තමයි උපායශීලී වෙන්නේ. එතකොට එතන අනර්ථයක් නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපන්නයි. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ, න අත්ත්‍යබ්බාදාය සංවත්තති න පරබ්බාදාය සංවත්. අපි කරන දේ, අපි කියන දේ, අපි හිතන දේ තමන්ටත් අනර්ථයක් නොවනවා නම්, අනුන්ටත් අනර්ථයක් නොවනවා නම්, ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. දැන් තමන්ට අනුන්ට අනර්ථයක් වෙන්නේ නැහැ කියන්නේ මාත් ටිකක් තියාගෙන අනිත් කෙනාට ටිකක් දෙනවා කියන්නේ මේ භෞතික වශයෙන් දේවල් බෙදන ගතිය නෙමෙයි. ඒක විතරක් නෙමෙයි. ඒකත් ඒකට ඇතුළත් කරගන්න පුළුවන් අපිට. ඊට වඩා ගුණාත්මක වශයෙන් තමන් අකුසලයෙන් පිරිහෙන්නේ නැතිව, තමන් කරන්න යන දේෙන් තමන්ට කොච්චර ලාභයක් ආවොත් තමන් අකුසලයෙන් පිරිහෙනවා නම් තමන්ට අනර්ථයක්. ඒ අපි කරන්න යන දේෙන් අනිත් කෙනාට අලාභයක් වෙනවනම්, අනිත් කෙනා අකුසලයට බර වෙනවනම්, අනිත් කෙනාගේ කුසලය ඇහිරෙනවනම්, අනිත් කෙනාගේ යහපත විනාශ වෙනවනම්, ඒක අනර්ථයක්. ඒ නිසා අර්ථවත් බව කියලා කියන්නේ මේ ද්‍රව්‍ය වැඩිපුර තියනවා, සල්ලි තියනවා කියන එක නෙමෙයි. සල්ලි මිල මුදල් ගුණ තිබිච්ච පමණට, කීර්ති ප්‍රශංසා තිබුණු පමණට, පිරිස හිටපු පමණට, තනතුරු තිබිච්ච පමණට කාටවත් ලෝකේ අර්ථයක් වෙන්නේ නැහැ. ඒව අර්ථය සඳහා ඕනනම් යොදව ගන්න පුළුවන්. ඒ නිසා තියෙන සම්පත් වලින් අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද කියන එක තීරණය වෙන්නේ අපිව පාවිච්චි කරන විදිහත් එක්ක. දැන් අපි මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තිනවා. ඒක යහපතක්. හැබැයි මිනිස්සෙක් වෙච්ච පමණට අර්ථයක් වෙන්නේ නැහැ. මනුෂ්‍යකම අපි යොදවන්නේ කුමක් සඳහාද? දැන් දේවදත්ත හැමතරොත් මිනිසෙක් වෙලානේ උපන්නේ. බුද්ධෝත්පාද කාලේකනේ උපන්නේ. මහාන වුණානේ. එතකොට බුදුහාමුදුරුව ළඟම පැවිදි වෙලා ඉන්න ලැබුණානේ. ඉතින් ඔක්කොම භාග්‍ය සම්පන්න කාරණා. නමුත් ඒ ඔක්කොගේ මන්තිමට කරගත්තේ මොකක්ද? ඉතින් ඒ නිසා අර්ථය අනර්ථය තීරණය වෙන්නේ අපි ළඟ තියෙන දේවල් මත නෙමෙයි. ඒ තියෙන දේවල් අපි පාවිච්චි කරන විදිහත් එක්කයි අර්ථ අනර්ථ තීරණය වෙන්නේ. ඒතර අපේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක. අපි කොහොමද හසුරුවන්නේ තමන්ට යහපතක් අනුන්ටත් යහපතක් වෙන විදිහටද, තමන්ට අනර්ථයක් නොවන අනුන්ටත් අනර්ථයක් නොවන විදිහටද? අන්න ඒකට තමයි ඥානවන්තයා උපායශීලී වෙන්න ඕනේ. කපටියා උපායශීලී වෙන්නේ අනුන්ට මොනව වුණත් කමන්නේ මගේ වැඩේ කරගන්න. එතන ඔහුටත් අර්ථයක් නැහැ. ඔහුගේ ලාභය සඳහා පටු ආකල්ප මත ඒතනත්ත උපායශීලී වෙන්නේ. ඇත්තටම ඉතින් එතකොට ඥානවන්තයා මොකටද උපායශීලී වෙන්නේ? ඇයිද උපායශීලී බව? පින්වතුනි අපිට දේවල් කරන්න හරියට උපායශීලී වෙන්න ඕනේ. දැන් හිතලා බලන්නකෝ, දරුවෙක් කරගන්න විනාශයක් වළක්වන්න අම්මා තාත්තට ගුරුවරුන්ට කොච්චර උපායශීලී වෙන්න ඕනද කියලා. එකපාරට කිව්වොත් එයා ගැටෙනවා. සමහර වෙලාවට කිව්වට ඒක තේරුම් ගන්න තරම් ප්‍රඥාව වැඩිලා නැහැ. එතකොට එහෙම නැවත නැවත කියන්න ගියොත් විරුද්ධ වෙනවා කියලායි හිතන්නේ. දැන් එහෙම ගැටිලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මේ දරුවා තවත් නොමග යනවා. අම්මා තාත්තගෙන් ඈත් වෙනවා. එතකොට ඈත් වෙන්නේ නැතුව මව්පියෝ සමග මිත්‍රශීලීව තියාගන්නත් ඕන. හැබැයි මේ වැරද්ද කියා දෙන්නත් ඕන. විනාශයෙන් වළක්ව ගන්නත් ඕන. කොච්චර දේවල් හිතලා කොච්චර දේවල් සැලසුම් කරන්න වෙනවද? එහෙම තමයි අනුන්ට යහපත කරනකොට අපිට හරියට උපායශීලී වෙන්න වෙනවා. විනාශය සඳහා නෙමෙයි යහපත වෙන්නේ. ඊළඟට තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අපි හිතමු දැන් හැම පෝයකම අපි සිල් සමාදන් වෙන්න අදිෂ්ඨානයක් කරගන්න. ඕනනම් බලන්නකෝ එහෙම අදිෂ්ඨානයක් කරගෙන මේ අලුත් අවුරුද්ද මොකද වෙන්නේ කියලා. හරියටම පෝය දවසට පන්සලට යාගන්න බැරි වෙන්න මොනවා හරි හේදෙනවා. ඒක මගුල් ගෙවල්ද, මල ගෙවල්ද, වන්දනා ගමන්ද, මග හරින්නව බැරි ඒවා. එතකොට දැන් ඒක මග හරින්නත් බෑ. අපේ ගුණධම් වඩා ගන්නත් ඕන. අපේ අදිෂ්ඨානය මත කටයුතු ටික කරගන්නත් ඕන. දැන් අපිට සිද්ධ වෙනවා දෙපැත්තම බේරගන්න උපායශීලී වෙන්න. බොරු කියන්නෙත් නැති වෙන්න ඕන. එතකොට අනුන්ට අපි කරන උපාය කෞසලයෙන් අනර්ථයක් නොවෙන්නත් ඕන. අපේ වැඩේ කෙරෙන්නත් ඕන. දැන් අපිට ගොඩාක් හිතලා සැලසුම් කරලා දේවල් කරන්න වෙනවා. අන්න ඒ විදිහට තමන්ගෙත් අනුන්ගෙත් යහපත සිද්ධ කිරීම පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසයි ඥානවන්තයා උපායශීලී විය යුත්තේ. එතකොට අපි නිවන් දැකීම සඳහා කටයුතු කරනවා නම් අනිත් කටයුතු වලටත් අපට උපාය කෞශල්‍ය අවශ්‍යයි. දැන් අපි මේ කතා කරන්නේ පාරමිතාවන් ගැන නිසා කෙලෙස් නසන්න නිවන් දකින්න අපි වෑයම් කරනවා නම් එතනදී ඊට අවශ්‍ය ගුණධම් සම්පාදනය කරන්න අපට සැබවින්ම උපාය කෞශල්‍ය අවශ්‍යයි. උපාය කෞශල්‍ය කියන එක තීරණය වෙන්නේ අපේ පරමාර්ථය හරියට හඳුනාගත්තොත් පමණයි. ඒ කියන්නේ අපි කරන්න යන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලි නැතිනම් උපායශීලී වෙලා තේරුමක් නැහැ. එතකොට ඉතින් උපායශීලී වෙනවා කියලා කියන්නේ එක්ක කපටිකම්, එක්ක වංචාවන්, එහෙම නැත්නම් අලසකම්, ඒව තමයි. පරමාර්ථය නොදැන උපායශීලී වෙන්න යනවා නම් එතකොට තමන්ගේ සිතැඟි සම්පූර්ණ කරගන්න තමයි අපි උපක්‍රම යොදන්නේ. ඒ කියන්නේ මේ උපාය කෞශල්‍ය කියන්නේ අදාළ පරමාර්ථය හරියට හඳුනාගෙන ඒ පරමාර්ථය සඵල කරගන්න අවශ්‍ය සාධක මොනවාද, බාධක මොනවාද, ඒ බාධක දුරු කරලා සාධක ගොනු කරලා ඒ පරමාර්ථය සඵල වෙන තෙක් අපි අඛණ්ඩව මේ ගමන යන්නේ කොහොමද? අන්නේ සඳහා අපිට අවස්ථාවෝචිතව, ස්ථානෝචිතව, උපායශීලීව අපිට ක්‍රියාත්මක වෙන්න වෙනවා. හරියට ගංගාවක් ගලන්නාසේ ගඟ ආරම්භ වෙච්ච තැන ඉඳලා මුහුද දක්වාම ගලාගෙන යනවා. ඒ ගලාගෙන යනකොට හුඟක් හෙල තියෙන තැන්වල වේගෙන් ගලාගෙන යනවා. එකවර ඉවුර වගේ කඩාගෙන වැටෙන තැන්වල ජලකඳ කඩාගෙන වැටෙනවා. හැබැයි ආවාටයක් තියෙන තැන්වල ගලන්න බෑ, ජල එකතු වෙනවා. එකතු වෙනවා කියලා කියන්නේ මොකද්ද? පිරිලා එතනින් ඉතිරිලා යන්න. එතකොට නැවතිලා නැහැ. අපිට පේන්නේ දැන් මේ ආවාටය නිසා ගංගාව නැවතිලා වගේ නෑ. නැවතිලා නෙමෙයි. ඒත් අර ක්‍රියාවලියම සිද්ධ වෙනවා එතනට ගැලපෙන හැටියට. ඊට පස්සේ වැඩි බෑවුමක් නැතිනම් ගලනවද නැද්ද කියලාවත් හොයන්න බැරි ගන්නට නිහඬව ගලන. එතකොට යම්කිසි කන්දක්, ගල් පර්වතයක් තියෙනවා නම් එතන විනිවිද යන්න බැරි නම් හැරිලා යනවා. යන්න පුළුවන් තැනක. ගලවගෙන යට කරගෙන යන්න පුළුවන් දෙයක් නම් ගලවගෙන යනවා. කොහොම හරි හැම විටම සක්‍රිය වෙනවා ගමනාන්තයේ ක්‍රියාත්මක වේ. අන්න ඒ වගේ උපාය කෞශල්‍යය කියලා කියන්නේ අභිබෝවා යා නොහැකි තැන මගහැර යන්නට අපි දක්ෂ වෙන්න ඕන. ඒ බැරිකම නිසාවත්, නිවටකම නිසාවත් නෙමෙයි. ඒකත් එක්කලා ගැටෙන්නට ගියොත් අපි කරන්නට යන මූලික පරමාර්ථයෙන් අපි ගිලිහෙනවා. අනුන්ට ගහන්න බැරිකම නෙමෙයි, මරන්න බැරිකම නෙමෙයි. එහෙම කරලා අපි මොනවද සපුරා ගන්න යන්නේ? ඒතර අපට මොකද වෙන්නේ? අපි ඇතුළතින් විනාශ වෙලා අපි කොහොමද මේ ගමන යන්නේ? නං අන්කේනා විරුද්ධ වෙනවා තමයි. ඒ විරුද්ධ වෙනකොට Tamanට ඕන නම් විරුද්ධ වෙන්නත් පුළුවන්. හිංසාවක් හානියක් කරන්න පුළුවන් බැරිකම නෙමෙයි. නමුත් මේ අපේ පරමාර්ථයට එක කොච්චර දුරට එකඟද? එතකොට තමයි අපට උපාය කෞසල්‍ය හරියට ගොඩ නගා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්නවා නම් අධ්‍යයන කටයුතු වල නම් නිරත වෙන්නේ. එතකොට තව කෙනෙක් අපට බාධා කරනවා. අපටත් පුළුවන් එයාගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරලා දාන්න. එතකොට මොකද්ද අපේ පරමාර්ථය? අපි අධ්‍යාපනයෙන් ඉහළට යන එක නම් තව කෙනෙක්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා කියන එකේ කර්ම බලයෙන් අපට මේ ජීවිතයේ ධිට්ඨ ධම්ම වේදෙනීම හරස් වෙනවා අපේ ගමන් මගේ ඇහිරෙන්න. එතකොට අපේ මූලික පරමාර්ථයට එකඟ නැහැ ඒකාර. අන්න ඒ විදිහට අපි හැම පැත්තෙම විමසා බලන්නට ඕනේ. අපි කරන කාර්ය සඵල කරගන්න ඕන. හැබැයි Tamanටත් ලෝකෙටත් අනර්ථයක් නොවේ. එතකොට බාධක වළක්වන්නත් ඕන, සාධක ගොඩනගා ගන්නත් ඕන. ඒ ටික නිකාම මොහි කරගෙන යන්න බෑ. අපි තුල සද්භාවයන් තිබිච්ච පමණට අපිට දේවල් කරන්න බෑ. අනේ අපි හරි කරුණාවන්තයි, අපි හරිම මෛත්‍රියේ බොහොම සද්ධාවන්තයි අපි. ඒ නිසා ඉතින් මං ගුණධම් වඩන්න කවුරුත් මට බාධා කරන්න බෑ. එහෙම කිව්වට බාධා නොකර ඉන්නේ නෑ. ඒ බාධා කරනවා නෙමෙයි, බාධා පැමිණෙනවා. එන බාධකේ හඳුනාගෙන මග හරවාගෙන යන්න අපි තුල ප්‍රඥාව තියෙන්න ඕන. ගුණයත් එක්ක නුවණක් තියෙන්න ඕන. ඒ නුවණින් තමයි අපට උපායශීලී වෙන්න පුළුවන්. දැන් තමන් ළඟ තියෙන ත්‍යාගශීලී බව අන් අයට පෙන්වන්න ගත්තොත් එහෙම ලෝකයේ අය කපටිකම් කරලා අපිව ගොනාට අඳගෙන අපි ළඟ තියෙන සියල්ලම ගන්න තමයි බලන්නේ. අපි පරෝපකාරීව අන් අයට උදව් කරන්න සංවේදීව පටන් ගත්තොත් අපිව ගොනාට අඳගෙන අපෙන් සියලු වැඩ ටික කරගන්නයි බලන්නේ. එහෙම තමයි ලෝකයේ ස්වභාවය. ඊට පස්සේ අපි අහු වුණා කියලා දැනුනෙන් පස්සේ අපි ඊට පස්සේ කල්පනා කරනවා හොඳට කරන්න ගියාම තමයි මේ ඔක්කොම වෙන්නේ. කරුණාවන්ත වෙන්න ගියාම තමයි අනිත් අය අපිව නිකන් ගුණාට අඳගන්නේ. මීට පස්සේ නම් කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ කියලා අර අපි ළඟ තිබිච්ච හොඳ ගුණේ අපි විසින්ම විනාශ කරගන්නවා. එතකොට ඒක ලෝකේ වැරද්දක් නෙමෙයි. අපි ළඟ තිබිච්ච කරුණාව, අපි ළඟ තියෙන ත්‍යාගශීලී බව, අපි ළඟ තිබිච්ච මෛත්‍රිය අපිට පරිස්සම් කරගන්න බැරි වුණේ ඇයි? ඒක පරිස්සම් කරගන්න තරම් අපි උපායශීලී නොවෙච්ච නිසා. ප්‍රඥාව පාවිච්චි කරපු නැති නිසා. ඒ නිසා ගුණය රැකගන්න නම් අනිවාර්යෙන් අපිට නුවණ තියෙන්න ඕන. ගුණය රැකගන්න බැහැ නුවණ නැතුව. ලෝකේ වැඩි කාලයක් ඒ ගුණය පවත්වන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒක පුද්ගලයව බාධා කරනවා, සබාධාමින් බාධා එනවා. ඊළඟට තමන්ගේ මනසින් ක්ලේශ බාධක එනවා. අපි මොනවා හරි ඖෂධ පැලෑටියක් හිටෙවෙන් පස්සේ ඒක රැකගන්න ඉතින් වල් පැලෑටි අයින් කරන්න ඕන, ආයය සුද්ධ කරන්න ඕන, වතුර පොහොර දාන්න ඕන, රැකවරණය සලස්සන්න. හැබැයි ඉතින් වල් පැලෑටි හැදෙන්න එහෙම එකක් නැහැ. ඒවට වතුර ඕනෙත් නැහැ, පොහොර ඕනෙත් නැහැ, රැකවරණය ඕනේ මොකක් වන්නේ ඔහි වැවෙනවා. අපට ඕන දේ හදාගන්න ගියාම ඉතින් සෑහෙන්න ඒකත් එක්කලා යෙදෙන්න වෙනවා. ඒ වගේ තමයි ගුණධම් වඩනකොට බාධක කියන්නේ හැම පැත්තෙම එනවා. ඒවා තමන්ගේ මනසේ ක්ලේශ බාධක එනවා, පුද්ගලයෙන්ගෙන් එනවා, සබාධාමින් එනවා. ඒවේ අඩුවක් නැහැ. අපට අවශ්‍ය දේ රැකගන්න නම් අපි සැලකිලිමත් වෙන්න ඕන. බාධක වළක්වන හැටි, සාධක ගොඩනගන හැටි, මේ හැම දෙයක් පිළිබඳව අපි උපායශීලී වෙන්නට දක්ෂ වුණොත්, ඥානවන්ත වුණොත් තමයි අපිට සද්ධර්ම ගුණ ධර්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒතොර නිවන් දකින්නත් එක් මේ ගමන ඉස්සරහට යන්න නම් ගුණධම් ඇතුව අවශ්‍ය සාධක ගොඩනගාගෙන අපට උපාය කෞශල්‍ය අනිවාර්යෙන් තියෙනවා. එතකොට පාරමිතාවක් හැටියට ගුණධම් වඩන්න ඔන්න ඔය ටික ගැන අපිට මූලික අවධානයක් යොමු කරන්න වෙනවා. මොනවද? තණ්හා, මාන, දිට්ඨීහි අනුපහතා. ඒ අපි පුහුණු කරන ගුණය, කුසලය තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් කැලසෙන් නැති වෙන්නට අපේ හිත ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. කරන පින්කම ලොකු දාට පිරිකර කොච්චරද, කටින පින්කමද, ඒකට වියදම් කරන්නේ අලි කීයද, ඇත්තු කීයද, නැටුම් කණ්ඩායම් කීයද, කොච්චර දුරක් පෙරහැර යනවද, තාප්පේ තින්ත ගෑවද, එතකොට රන් තැටි එකද වැඩමවාගෙන ගි, ඒවා දෙවනි කාරණා. ඒවා නොයදගත් කියනවා නෙමෙයි. ඒවත් චිත්ත ප්‍රසාදයට හේතු වෙන්න පුළුවන්. හැබැයි සියල්ල කරන්න ගිහිල්ලා අපේ මනස තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් කෙලසිලා නම් අර එකකවත් උසස් කුසලයක් ජනිත වෙන්නේ නැහැ. ඒ කරපු කඩන පින්කම කෙලස් නසන්න නිවන් දකින්න උපනිශ්‍රේ වෙන්නේ නැහැ. තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් කෙලසිලා. එනිසා වඩා වැදගත් වෙන්නේ බාහිර සාධක නෙමෙයි, මානසික සාධකයි. මොකද මේක මනසත් එක්ක කරන ගනුදෙනුවක්, මනසත් එක්ක කරන පුහුණුවක්. අපි නිවන් දකින්නවද, සසරේ පවතිනවද කියන එක අපේ මනෝභාවයන් එක්කයි තීරණය වෙන්නේ. එනිසා දුර්වල කෙලස් ධර්ම වලින් නම් අපේ මනස කෙලසෙන්නේ. අපි පිංකම් කළා, සිල් රැක්කා කියලා කිව්වට ඇතුළ කෙලසිලා තියෙන්නේ දුර්ගුණ වලින් නම් ඒතනත්තා නිවනට අයෝග්‍ය කෙනෙක්. ඒතර ඒතනත්තා පාරාතුගගා හිටියා ගේ අතු ගගා හිටියා වැසිකිලි හොද හොද හිටියා කිව්වා උනාද ඒ තුලින් ඒ තැනත්තා සද්භාවයන් නම් අවදි කරගන්නේ තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් තොරව මම මේ කරන කාර්යෙන් ලෝකෙට යහපතක් වෙනවා කියලා හරියට දැනගෙන නම් කරන්නේ ඒකත් මහ කුසලයි. දැන් අපේ බොහොම සත්පුරුෂ කල්යාණ මිත්‍රේ මේ දිනවල එතුමා කොණ්ඩේ කපන්න ගියේ නැහැ මේ කොරෝනා වෛරසය ආසාදනය වෙන්න පටන් ගත්ත තැනේ. කොණ්ඩේ වවාගෙන ඉන්නවා. එතකොට කොණ්ඩේ වවාගෙන ඉන්නේ ඇයිද කියලාම දැන් අනිත් අය නම් ඉතින් ඒකත් එක ලස්සන ක්‍රමයක් හැටියට එහෙම නැත්නම් විලාසිතාවක් හැටියට වවන්න පුළුවන්. ඒතර එතුමාගෙන් අහපම එතුමා කියන්නේ මම කොණ්ඩේ කපන්න ගිහිල්ලා ඒ නිසා බැරි වෙලා හරි මට කොරෝනා වෛරසය ආසාදනය වුණා. බිරිඳට දරුවන්ට ඒ සියලු දෙනාට මේකෙන් හානියක් වෙනවා. ඒ හානිය නොවෙන්ද පරිස්සම් වුණත් නිරෝධායනය වෙන්න සිද්ධ වෙනවා සියලු වැඩ නවත්තලා. ඒතර දින 14ක් 28ක් සියලු වැඩ නවත්තලා පැත්තකටලා ඉන්නවා කියලා කියන්නේ එතුමා විසින් සමාජයට සාසනයට කරගෙන යන විශාල වැඩ කොටසක් ඒ මාසයක් මුළුල්ලේ නවත්තන්න වෙනවා. ඒතර සාසනය වෙනුවෙන් සමාජය වෙනුවෙන් අමුදරුවන් වෙනුවෙන් ඒ කරගෙන යන වැඩ ටික විනාශ නොවෙන්න මානස අනිත් අයට හානියක් නොවෙන්න කොණ්ඩේ කැපුවේ නැතුවට ඒක වැවුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම මේ දවස්වල කොණ්ඩේ කපන්නේ නැත. ඒතකොට දැන් කොණ්ඩේ කපන්නේ නැති එකෙන් පවා කෙනෙකුට පාරමිතාවක් පුරන්න පුළුවන් කොහොමද? දැන් අපිට මේකට මේ මහා දාන කලමනා තියෙන්න ඕන ලෝකෙට උදව් කරන්න කියන එකම විතරක් නෙමෙයි. තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් කෙලෙසෙන්නේ නැතුව කරුණා මෛත්‍රියෙන් යුක්තව, උපාය කෞසල්‍යයෙන් යුක්තව තමන්ට වෙන අනර්ථයත් ලෝකෙට වෙන අනර්ථයත් වළක්වන්නට සද්භාවයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් එතන කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව, උපාය කෞසල්‍ය, වීර්ය, අදිෂ්ඨානේ කැපවීම කොච්චර දේවල් වැඩෙනවා. ඒ නිසා පාරමිතා පුරනවා කියලා කියන්නේ කෙලෙස් නසන්න ගුණධම් වඩනවා කියන්නේ මේ අපි දකින විදිහේ මේ භෞතික වශයෙන් දඟලන වැඩපිළිවෙලක්ම විතරක් නෙමෙයි. ඒ නිසා කුසල් දහම් කරනවා කියන දැන් අපිට පාරමිතා හැටියට අපි කාරණා 10ක් සිහිපත් කළානේ. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා. දැන් ඔය දෙකෙන් දාන, සීල, දානය කියන එක අපි බහුලව කරන පින්කමක් හැටියට, සීලයත් අපි පුහුණුවක් හැටියට කරගෙන යනවා. එතකොට දැන් අපි ගුණධම් තුනකට බෙදනවා දාන, සීල, භාවනා හැටියට. එතකොට අපි පාරමිතා ටික ගත්තහම දානයට එක කොටසක්, සීලයට එක කොටසක්, ඉතුරු ඔක්කොම භාවනාවට. ඒතකොට සීලේ කොටසට තමයි අපි හිතමු දැන් සත්‍ය පාරමිතාව ගත්තන් පස්සේ ඒක මුලදි සීලයට. හැබැයි ගැඹුරට යනකොට ඒ සියල්ලක්ම භාවනාවක් හැටියට වැඩෙන්න ඕන. භාවනා කියලා කියන්නේ සිත පුහුණු කිරීම. භාවනා කියලා කියන්නේ වඩවනවා, දියුණු කරනවා. භාවනා කියන වචනේ තේරුම වඩවනවා, වැඩි දියුණු කරනවා. කොහොමද වැඩි දියුණු කරන්නේ? අපේ සිත. සිත මේ පවතින තත්වයෙන් අපි වැඩි දියුණු කරන්න ඕන. මොකටද? ලෝකේ යථාර්ථය අවබෝධ කරලා මේ භවගමන නිමා කරන්න. ඉතින් අපේ සිත වැඩි දියුණු කරන්නට අපට වැඩ තුනක් කරන්න වෙනවා. දුර්වලකම් දුරු කරන්න වෙනවා. ඒක තමයි අර කිවි අර තණ්හා, මාන, දිට්ඨිය ආදීන් සිත නිදහස් කරගන්න. යහගුණ අවදි කරන්න ඕන. කරුණාව, මෛත්‍රිය, සද්ධාව, ප්‍රඥාව දියුණු කරන්න. ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්නට වෙනවා. ඒවට ඔත්තු දෙන්න. ඒව අවශ්‍ය විදිහට හසුරුව ගන්න. ඒතර ඔය වැඩ තුනම අපි අතින් කෙරෙන්නට ඕන. එහෙම කරනකොට තමයි පාරමිතා හැටියට වැඩෙන්නේ. දැන් අපි මේ කාරණා 10 ඉතාම කෙටියෙන් සංක්ෂිප්තව විමසලා බැලුවොත් දානයයි කියලා කියන්නේ කුමක්ද? අපිට දානය කියනකොටම හිතෙන්නේ මොනවා හරි කන්න ටිකක් දෙන එක, ද්‍රව්‍ය ටිකක් දෙන එක. දෙන්නේ මොනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න උනන්දුවක්, ඕනකමක්, කැපවීමක් මගේ මනසේ තියනවාද? අන්නේ ගුණයට තමයි දානයයි පරිත්‍යාගය කියන්නේ. අනුසුවපත් කරන්න, අනුන්ට යහපතක් ගන්න. නමුත් අද ගොඩක් දෙනා දන් දෙනව. අනුන්ට මොනවද වෙන්නේ කියන එක මට අදාල නැහැ. මට පින් සිද්ධ කරගන්න, මට නිවන් දකින්න. එතන මොකද තියෙන්නේ? තණ්හා, මාන, දිට්ඨි. එතකොට දැන් ඉස්සරහයෙන් ඇහුවොත් නම් මොකටද දන් දෙන්නේ කියලා පින් සිද්ධ කරගන්න. දැන් එහෙම කියන්නේ. දැන් බොහෝ දෙනා කියන්නේ අතහැරීම පුරුදු කරන්න. නිවන් දකින්න. ඒත් අරකෙම දිගුවක් විතරයි. ඉතින් නිවන් දකින්න දන් දෙන එක හොඳ නැද්ද? අතහැරීම පුරුදු කරන දන් දෙන එක හොඳ නැද්ද? පිටත් මේ අතහරින්න ඕන නම් කහලගොට්ට වීසි කරන්න. ඒක තව කෙනෙකුට දෙන්න නැත්තේ අපට අතහැරගන්න නෙමෙයි. ඒ ලබන කෙනාට යහපතක්. මට අතහැරගන්න කියලා හිතාගෙන තව කෙනෙකුගේ ඇඟේ ගහනවා නම් ඒක ලෝකේ සද්ගුණයක් නෙමෙයි. දායකින්ට අතහැරගන්න අපි බාරගන්න ඕනේ. තීක මොන දානයක්ද? තමන්ට අතහැරගන්න වෙන කෙනෙක් ඒක කරපින්න ගන්න ඕනේ. නෑ අපි වෙන කෙනෙකුට දෙනවා නම් දෙන්නත් ඒ මනුස්සයාට යහපතක්. මට අතහරින්න ඕන නම් පැත්තකට වීසි කරන්න. එහෙම නැත්නම් තියනතර තියෙන්නලා තමන් නික්මෙන්. ඒ නිසා වරදවා ගන්න එපා. අත්හැරීම එකක්, දානේ තව එකක්. දානේ තුලත් අත්හැරීමක් තියෙනවා. හැබැයි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි දාන පාරමිතාවයි පටලව ගන්න එපා. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ කාමයන්ගේ ආදීනව දැනගෙන, નિસරු බව දැනගෙන එක්කව තියෙන තැන තියෙන්නරලා, නැත්තම් ඒවෙන් තමන් අයින් වෙනවා, එක්ක තමන්ගෙන් ඒව අයින් කරනවා, නැත්තම් ඔය තියෙන තැන තියෙන්නලා තමන් සිතින් නිදහස් වෙනවා. ඇත්තටම සිතින් ඒවෑ තියෙන નિસරු බව තේරුම් අරගෙන මනසින් අත්හැරීමයි නෛෂ්ක්‍රම්‍ය කියලා. දාහනේ කියලා කියන්නේ ඊට වඩා වෙනස් ගුණයක්. මේක ගුණ දෙකක්, පාරමිතා දෙකක් හැටියට බුදුහාමුදුරේ එකයි දේශනා කරන්නේ මෙතන අවස්ථා දෙකක් නිසා. දානේ කියලා කියන්නේ සමහරට මට ඕනේ වෙන්න පුළුවන්. දැන් මේ වටාපත මට ඕනේ. ඕන වුණත් අනිත් හාමුදුරන්ට වටාපතක් නැත්තම් මගේ ඕනකම යට කරගෙන මම උන්වහන්සේට මේක පරිත්‍යාග කරනවා. එතනයි ත්‍යාගය. එතනයි පරිත්‍යාගය. එතනයි දානේ. මේක තේරුමක් නැහැ කියලා નિસර බව දැනගෙන ඒක පැත්තකින් තියලා ඒක කහලකට දානේ. එතන නයිස්ක්‍රම්. ඒ නිසා මේක තේරුමක් නැහැ. ඒ නිසා අය හාමුදුරන්ටත් ඔන්න ඔහේ දීලා දානවා කියලා එහෙම දෙනවා නම් හෙටට ගුණයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා දන් දෙන්න ඕන අන්න අයගේ යහපත සඳහා නෛෂ්ක්‍රම්‍ය පුහුණු කරන්න ඕන નિસරු බව තේරුම් ගන්න. එතකොට ඕවා ගැන හුඟා ගැඹුරින් අපි සිතා බලනවා. එතකොට මගේ සුවය සඳහා, මගේ ලාභය සඳහා මට සසරින් ගැලවෙන්න කියන පටු ආකල්පෙන් අපි දෙනවා නම් එතකොට එතන තණ්හාව, එතන දිට්ඨිය, මමත්වයෙන් අපේ සිත කෙලෙසිලා අපට නොදැනුවත්. එතකොට එහෙමනම් දන් දෙන්න, නිවන් දැකීම සඳහා දන් දෙන එක සුදුසු නැද්ද? නිවන් දැකීම සඳහා දන් දෙන්න ඕනේ. එතනදී අවශ්‍ය ගුණය සපිරෙන්න ඕන. මොකද්ද? තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් තොරව. එහෙම දන් දෙන්නේ කොහොමද? එහෙම දෙන්න නම් අන් අයගේ යහපත ගැන හිතලා දන් දෙන්නට අපේ මනස හුරු කරන්න ඕන. අනේකා සුවපත් කරන්න, අනේකාට යහපත කරන්න, අනේකාගේ කුසගිනි නිවන, අනේකාගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න, අනේකාට අර්ථයක් කරන්න, අනේකා ගුණධහමට නැඹුරු කරන්න. ඒ සඳහායි මම මේ පරිත්‍යාගය කරන්නේ. නමුත් අපට දැනට එහෙම කරගන්න අමාරුයි. තාම අපේ මනස ඇතුලෙන් එන්නේ පින කිව්ව ගමන් ඒකෙන් මට වෙන ලාභය, මට වෙන ප්‍රතිලාභය. එතකොට ඒක ගැන හිතන්න අපට නොදැනුවත්ව ඇතුලෙන් ඇලීමක් බැඳීමක් එනවා. ඊට පස්සේ කුසල තෘෂ්ණාවක් හට ගන්නවා නොදැනම. ඒ නිසා තමයි පින්කම් කරන්න ගිහිල්ලා මිනිස්සු මරා ගන්න හදන. පිල් බෙදා ගන්න, ගැටෙන්නේ, අරයට වැඩිය මෙයා කරන්න හදන. අරයාගේ පින්කම් මමයි ඉස්සල්ලා බාරගත්තේ කියලා. අනිත් කෙනා දාන ගේන දවසට වෙන කෙනෙක් දානයක් ගෙනවා තරමනුස්සයා කුපිත වෙන්නේ. තමන්ගේ පින්කම අනිත් කෙනෙකුට දෙන්න කැමති වෙන්නේ නැත්තේ. ඉතින් මේ යන්නේ අතහරින්නට. හැබැයි ඒ පින්කම තව කෙනෙක් අනේ මට අද දාන ටිකක් දෙන්න අවස්ථාව දෙන්න කිව්වා. එහෙම හරියන්නේ අපි කල්ලාතුම දිනේ වෙන් කරගත්. එයි මේ. එතන තියෙන්නේ වෙන වෙන සම්මුතිත් එක්කලා බැඳිලා, තෘෂ්ණාවෙන් බැඳිලා, දිට්ඨියෙන් බැඳිලා, අවිචාරවත් බයෙන් බැඳිලා. ඉතින් ඒව දානයක් සිද්ධ වෙනවා තමයි. නමුත් කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. ඊළාට සීලය ගත්තහමත් ඒ වගේ. ඉතින් සීලය ගත්තහම සිල් රැද්දක් පෙරවගෙන පොයි දවසට පන්සලට ගිහිලා කාලසටහනකට අනුව වැඩ කරලා ඉන්නේ. ඒක නෙමෙයි සීලය කියන්නේ. එනයි ඉස්කෝලේ යන ළමයි සිල් රකින්නව වෙන්න එපා. සුදුරේදී අඳගෙන කාලසටහනකට වැඩ කරලා එනකොට නෑ. එහෙම නෙමෙයි. සීලය කියලා කියන්නේ කායික, වාචසික, මානසික සංවරය. ඒතර පොය දවසට පන්සලට ගියම වෙනදට වඩා සංවරයක් තියද? එදාටත් අර කුණු ගොඩවල් ටිකම නා. ඔතන මම ඉන්න තැන අයියා දන්නේ නැද්ද? හැමදාම සිල් ගන්න ආපුවම මම ඔතනේ වාඩි වෙන්න. වා මොකද මේ අද ඇවිල්ලා මෙතන පැදුර දාගත්තේ? ඉතින් එහෙම තමයි ගැටුම. ඊළඟට අර තියෙන ඔක්කොම මාසයන් මුළුල්ල එකතු කරගෙන යනවා අතන ගිහිල්ලා අර ටික හලලා එන්නේ. එහෙම නැත්තම් දැන් සිල් ගත්ත දවසට බෙදලා බලන්නකො මොනවා හරි පත්‍රයක්වත් පොතක්වත් අර මොන්ටිසෝරි ළමයි වගේ ඔක්කොම පැනලා අරවා කොළ ඉරාගෙන කඩලා. ඇයි මේ? ඉතින් කෝ සංවරය? ඒ ශික්ෂාපද ටික කියවලා සුදුරේදී අදගෙන පන්සල්ට වෙලා කාලසටහනකට වැඩ කරලා දාන් ටික වන්දලා ගෙදර එන එකද සීලය කියලා? එතකොට කායික වාචසික මානසික වෙනදට වඩා සංවර බවක් මා තුළ ඇති වෙනවද? ඒ ගැන තමන්ට අවදිමත් බවක් නැතිනම් අවිචාරවත් නම් විචාරපූර්වක භවින් තොර නම් එතන සීලමය කුසලයක් නිවන් දකින්නට අවශ්‍ය සීලමය කුසලයක් සම්පාදනය වෙන්නේ නැහැ. ඒ වගේම අපි මතක තියාගන්න ඕන දේවල් වලින් වැළකීලා හිටිය පමණින් සීලයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ එකක් විතරයි. විරති සමාදාන නොකළ යුතු දේ නොකර ඉන්නත් ඕන, කළ යුතු දේ කරන්නත් ඕන. ඒ දෙකම එකතු වුණාමයි සීලය. ඉතින් අපි දැන් හිතන ආවන් සත්තු මරන්නේ නැහැ, මං හොරකම් කරන්න, දැන් මං සිල්වත්. එහෙනම් ඉතින් හිරගෙදර ඉන්න මිනිස්සුන්ටත් සත්තු මරන්න අවස්ථාවක් නැහැ නේ, හොරකම් කරන්න අවස්ථාවක් නැහැ. එතකොට ඔත්පොල වෙලා ඉන්න මිනිස්සුත් සත්තු මරන්නේ නැහැ නේ, හොරකම් කරන්නේ නැහැ නේ, කාමෙහි වරදවා හැසිරෙන්නේ නැහැ. එතකොට සිල්වත්ද එහෙමනම්? නැහැ, කරගන්න ඉඩක් නැතිකම නිසා, කරගන්න බැරිකම නිසා නොකර සිටීම සීලය නෙමෙයි. වරද වරද බව තේරුම් අරගෙන වරද කරන්නට පුළුවන්කම තිබියදිත් ඒයින් වළකින්නට පුළුවන් මනෝභාවයක් ඇති කරගන්න පුළුවන්. වරද වරද බව දැනගෙන ඒක කරන්න හැකියාව තියද්දිත් ඒකෙන් තමන් වළක්වා ගන්නට මනස ශක්තිමත් කරගන්න, අන්නේ මානසික ගුණයයි අපට පාරමිතාවක් හැටියට වැඩෙන්නේ. එයයි කෙලස් නසන්නට උදව් වෙන්නේ. එයයි නිවන් දකින්නට උදව් වෙන්නේ. එතකොට ඒක හරියට තේරුම් ගන්නට නොහැකි වුණොත් අපි අර බාහිරින් විතරක් දේවල් සම්පාදනය කරන පුහුණු කරනවා, අපිට බැරි වෙනවා ඒ අවශ්‍ය ගුණය નિවරදිව අවදි කරගන්න. ඒ නිසා පාරමිතා කියනකොට මේවා මානසික ගුණාංග. ඒ නිසා දන් දෙද්දි ද්‍රව්‍ය පුද්ගලයෝ ඒවැ හැඩහුරුකම වගේම අපේ මනස කොතනද තියෙන්නේ කියලා සැලකිලිමත් වෙන්න. සිල්වා කියනකොට සුදුරෙද්දක් පෙරවා ගැනීම, පන්සලට යාම, ශික්ෂාපද කීම, කාලසටහනකට වැඩ කිරීම වගේම අපේ මනස කොතනද තියෙන්නේ කියලා සැලකිලිමත් වෙනවා. නයිස්ට්‍රම් කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම. කාමයන්ගෙන් වෙන් වෙනවා කියලා අද ගොඩාක් දෙන අතහරින් කතා කළොත් අතහැරීම ගැන තමයි කතා කරන්නේ. මොනවද අතහරින්නේ? මොකටද අතහරින්නේ? වැඩි දෙනෙක් අද අතහරින්නට සූදානම් වෙන්නේ පොරොත්තු දෙන්නේ නැති නිසා, දරා ගන්න බැරි නිසා, පීඩාව වැඩි නිසා අතහැරියයි කියලා නිවන් දකින්නේ නැහැ. ඇයි? පීඩාව වැඩි කියලා අතහරිනකොට පීඩාව අඩු සුවදායක තමන් කැමති දෙයක් ලැබෙච්චරම ඒක අල්ලගන්න. එතකොට ඒ අත්හැරීම හෙම්බත් වීම නිසා කරන අත්හැරීමක් වෙනවා. ඒක නයිස්ක්‍රම්නේ. නයිස්ක්‍රම්නේ කියලා කියන්නේ අකමැති වුණත් කැමති වුණත් කැමැතිම දෙයක් වුණත් નિසරු බව දැනගෙන, අර්ථ ශුන්‍ය බව දැනගෙන, තේරුමක් නැති බව දැනගෙන ඒ පිළිබඳව තියෙන කැමැත්ත අතහරින්න පුළුවන් නම් ඒකයි නයිස්ක්‍රම්. ඒකයි අත්හැරීම. එපා නිසා අතහැරීමවත්, බැරි නිසා අතහැරීමවත්, දරා ගන්න බැරි නිසා අතහැරීමවත්, අමාරු නිසා අතහැරීමවත්, පීඩාව නිසා අතහැරීමවත් නෙමෙයි. අපි මුලින් අපිට පටන් ගන්න වෙන්නේ එහෙම තමයි. හැබැයි ගැඹුරට යනකොට හැබැයි පාරමිතාව කියන ගුණයක් හැටියට එන්නේ කැමැතිම දේවල් අත්හරින්න. ඉතින් ඒ කැමැතිම දේවල් අත්හරිනවා කියලා එකපාරට මුලින්ම බිරිඳ අත්හරින්න, දරුවා අත්හරින්න, සැමියා අත්හරින්න නෙමෙයි, ටික ටික පුහුණු කරනවා. තමන් කන්න කැමැතිම දෙයක් තියෙනවා නම් ඒ කැමැතිම දේ අනුභව කරනකොට තව ටිකක් කන්න ඕන කියලා හිතනවා නම් දැනට එතනින් පටන් ගන්න. කැමැතිම දේ නොකා ඉන්න එපා දැනට. ඒක අනුභව කරමින් තවත් ටිකක් කන්න ඕන කියලා හිතන සිතුවිල්ල නවත්ත ගන්න උත්සාහ කරන්න. ඒ කැමැත්ත කොහොමද අතහැරලා දාන්නේ? ඒකට කොහොමද මනස හදාගන්නේ? ඊට පස්සේ කැමැතිම දේ අනුභව නොකර ඉන්නට තමන් කොහොමද මනස සකස් කරගන්නේ? එහෙන් දකින්න කැමැතිම දේ නොදක ඉන්න කොහොමද මනස පුහුණු කරන්නේ? කනෙන් අහන්න කැමැතිම දේ නොඅහා ඉන්න කොහොමද මනස පුහුණු කරන්නේ? අපි මනසෙන් හිත හිතා ඉන්න කැමැතිම අරමුණ නොහිතා වෙනත් යහපත් අරමුණකට කොහොමද අවධානය යොමු කරන්නේ? මෙහෙම මුලින් පටන් ගන්න. පටන් ගන්න පුහුණු කරන්න. ඊට පස්සේ අකමැතිම දෙයක් එනකොට ඒකත් එක ගැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ නිසා පාරමිතාවයි කියලා කියන්නේ අපේ හැඟීම් වලට වහල් වීම නෙමෙයි, උදාර ගුණයක් පුහුණු කිරීමයි. ඒ නිසා නයිස්ක්‍රම්යේ ගුණය පුහුණු කරන්නේ. ඉතින් අනිත් ඒවත් ওই විදිහට ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන. ප්‍රඥාව, ඊට පස්සේ වීරිය අපිට හුඟක් වෙලාවට මතුවෙන්නේ මේක තණ්හාවෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක බලාපොරොත්තු කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා අපිට ඕන තරම් වීරයෙන් වැඩ කරන්න පුළුවන්. එබැවින් තෘෂ්ණාවෙන් තොරව වීරය කරනවා කියන එක අපිට මං හිතන්නේ වැඩි දෙනෙක් හිතලවත් නැහැ එහෙම වීරයක් ගැන. නමුත් ඒ වීරයයි කෙලස් නසන්නට උදව් වෙන. එතකොට තෘෂ්ණාවෙන් තොර නම් අපි මොකටද වීරය කරන්නේ? දුර්ගුණ දුරු කරන්න, යහගුණ අවදි කරන්න, ලෝකයෙන් එතර වෙන්න, යථාර්ථය අවබෝධ කරගන්න. ඒ සද්භාවයෙන්, ඒ ප්‍රඥාවෙන් අපට වීරය කරන්න පුළුවන් වෙනවා. ඒ වීරයයි කෙලස් නසන්නට උදව් වෙනවා. ඊළඟට ශාන්ති, ඉවසීම. අපට ඉවසන්න පුළුවන්, අලාභයක් සිද්ධ වෙන තැනකදී අලාභය වෙන්න යන නිසා ඉවසන්න පුළුවන්. නීතියට බය ඉවසන්න පුළුවන්. හයිය නැතිකම නිසා ඉවසන්න පුළුවන්. ලාභය සඳහා ඉවසන්න පුළුවන්. නමුත් අකුසල් දුරු කිරීම සඳහා, කුසලයේ වැඩිම සඳහා, දහම අවබෝධ කිරීම සඳහා, අන්නයිගේ යහපත සඳහා අපට ඉවසන්න පුළුවන්. අන්නේ ඉවසීමයි ශාන්ති පාරමිතාවය. එහෙම නැතුව අපට නීතියෙන් දඩුවම් කරන තැනදී අපි කොහොමවත් ඉවසනවා. අපට අලාභයක් වෙයි කියලා හිතන තැන අපි කොහොමවත් දරාගෙන ඉවසගෙන ඉන්නවා. අපට ලාභයක් සිද්ධ කරගන්න ඕන නම් එතකොට ඒ සාමාන්‍ය හැඟීම් තිබීම අපට බොහෝ දේ ඉවස ගන්න ප්‍රමාණවත්. ඒ ඉවසීම ශාන්ති පාරමිතාව නෙවෙයි, ඒවා ලෝකේ පවත්වන්න උදව් වෙනවා. අනිත් අය හොඳින් තියාගෙන ගැටුමක් නැතුව පරිස්සමින් කාගෙත් සිද්ධිනාගෙන ලාභ සත්කාර ලබමින් යැපෙන්න ඒවා උදව් වෙනවා. කෙලස් නසන්න උදව් වෙන්නේ අර කියන ගුණාත්මක පදනමක් මත ඉවසීම ශාන්ති. සත්‍ය ඇත්ත කතා කිරීමත් එහෙමයි. අපි ඇත්ත කියනවද බොරු කියනවද? අලාභයක් නොවෙනව නම් ඇත්ත කියලා දානවා. අලාභයක් වෙනව නම් ඇත්ත කියන්න බයයි. ඒකෙන් කියන්නේ අලාභයක් කරගන්න කියන එක නෙමෙයි. අලාභයක් වළක්ව ගන්න ඕන. හැබැයි අන්න ඒ රවටන ගතියනොත් හැකිතාක් නිදහස් වෙන්නට, මිදෙන්නට. ඉතින් අන්න එතන තමයි අපේ උපාය කෞසල්‍ය. ඇත්ත කියන්නත් බෑ, කිව්වොත් අනර්ථයක්. බොරු කියන්නත් බෑ, එතකොට සීල භේදයක්. දැන් ඇත්ත කියනවද බොරු කියනවද? එතනදි තමයි ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. අපි බොරුවකුත් නොකිය හැබැයි සත්‍ය හෙලි කරන්නේ නැතිව අපි කොහොමද අවස්ථාව උචිතව අනර්ථයක් නොවන හැටියට ක්‍රියාත්මක කරගන්න. එතකොට ඊළඟට අදිෂ්ඨාන. අදිෂ්ඨාන කියලා කියන්නේ යම් එක් ඉලක්කයක් වෙත අරමුණක් වෙත ස්ථාවරව මනස පවත්වන්න පුළුවන් හැකියාව. ඊළඟට මෛත්‍රිය. මෛත්‍රිය කියන එකත් අද හුඟක් බරපතල විදිහටම වංචක ධර්මයක් හැටියට යොදා ගන්න. ඒ කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ මම වගේම අන් අයටත් යහපතක් වෙනවා දකින්නට කැමති බව, ඒ අනුන්ගේ යහපත වෙනුවෙන් උනන්දු වෙන ගතිය. අද බොහෝ දෙනා මෛත්‍රිය කියලා කරන්නේ මොකද්ද? තමන්ට කරදරයක් වෙනවා නම්, කාගෙන් හරි ප්‍රශ්නයක් එනවා නම්, පීඩාවක් එනවා නම් ඒ මනුස්සයාට මෛත්‍රී කරන්න. දැන් මේ මොකද්ද අදහස? ඒ මනුස්සයා සුවපත් කරන එක නෙමෙයි, ඒ මිනිහගේ මට වෙන ප්‍රශ්නේ වළක්ව ගන්න. එතන තියෙන මෛත්‍රිය නෙමෙයි වංචක ධර්ම. ඒ නිසා ඒ මනුස්සයාගේ මට වෙන ප්‍රශ්නේ වළක්ව ගන්න දඟලන එක නෙමෙයි මෙත්තාව කියන්නේ. ඒ මනුස්සයා සුවපත් කරන්න, ඔහුට හෝ ඇයට යහපතක් කරන්න. ඊළඟට උපේක්ෂා. උපේක්ෂාව කියලා කියන්නේ ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව සමව දරන්නට පුළුවන් ගතිය. ඉතින් මේ ගුණාංග හැම එකක්ම අපි තුල කෙලස් නසන්නට අවශ්‍ය විදිහෙන් දියුණු කරන්නට නම් තණ්හාවෙන්, මානෙන්, දිට්ඨියෙන් නොකෙලසෙන්නට ඕන, කරුණා මෛත්‍රිය පෙරදරි වෙන්නට ඕන, උපාය කෞසල්‍යෙන් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි හසුරුවා ගන්නට ඕන. ඒ සියල්ල තුල ගොඩ නැගෙන යහපත් මානසික ශක්තිය තමයි අපිට යම් දිනක භව ගමන නිම කරන්න කෙලස් නසන්නට උපකාර වෙන්නේ. එබඳු කුසල් ධම් පාරමිතා ධර්ම හේවත් විවට්ටගාමිනී කුසල් හැටියට හඳුන්වනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දෛනික ජීවිතේ තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් මේ මූලික කාරණා නැවත නැවත සිහි කරමින් තමන්ට හැකි පමණින් මේ ගුණාංග දියුණු කරන්නට උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වය දරන්නේ පානදුර බටහිර මාලමුල්ලේ අංක 31 නිවසේහි පදිංචිව සිට 2007 3 මාසේ 28 වෙනි දින අභාව ප්‍රාප්ත වුණු සුසිලා ජයලතාරච්චේ ආදරණීය මෞතුමියටත්, 2018 7 වෙනි මාසේ 28 වෙනි දින අභාව ප්‍රාප්ත වූ ගුණරත්න තොටමුණ විජේවර්ධන ආදරණීය පියාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව දෝදරු මොනුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් අද දායකත්වයෙන් කටයුතු කරන්නේ හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක්. තම තමනුත් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකමක්. ඒ දෙයාකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලුම කුසල් ඒ වගේම ධර්ම පරිස්කාර පූජා කිරීම ආදී වශයෙන් සිදු කරගත්තා වූ මේ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයා චිරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. මේ පින්වත් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණේ නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් අභව ප්‍රාප්ත වුණු සුසිලා ජයලතාරච්චි මෑණියන් වහන්සේටත්, ගුණරත්න තොටමුණ විජේවර්ධන පියාණන් වහන්සේටත් ඇතුළු මේ භව මේ හැම දිනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගෙනත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවීසන සීපමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.